හරිම කලාතුරකින් සුගත දෙනවා.
හරි අපරාධයන්නේ.
දැනෙන්නේ මොකක් හරි මේ එදිනදා හටියට තමයි දැනෙන්නේ වාහනේ.
ඒ කියන්නේ දුක විතරක් නෙවෙයි වෙන emotions එහෙම එන්නේ
නැහැ. වෛරේකුයි දුකකුයි දැනෙන්නේ.
ආ.
අපිට කියලා දෙන්න ඕනේ කියලා තරණක් තියෙන්නේ නැහැ. මම ඒක දැනෙන්නේ නැහැ.
දැන් මේ තන්ද මහත්මයා කියන්නේ මේ භාවනා කරන වෙලාව ගැන විතරක් නෙමෙයිනේ. සාමාන්‍ය හිත දුකයි ප්‍රශ්නයි එක්ක ඉන්න පුරුද්දක් තියෙනවද? එහෙම නැත්නම් එහෙම ප්‍රවණතාවයක් තියෙනවද දුක සහ ප්‍රශ්න හදාගන්න. හදාගෙන ඒවා වවාගෙන භුක්ති විඳින. මත පිටින් බැලුවොත් නම් නෑ. තුන් හිතකින්වත් කවුරුවත් දුක ප්‍රාර්ථනා කරන්නේ නෑ. හැම මගුලක්ම කරන්නේ දුකෙන් තොර වෙන්න. ප්‍රශ්න විසඳගන්න. ප්‍රශ්න හදාගන්න නෙමෙයි. තියෙන ප්‍රශ්න ටික විසඳගන්න, තියෙන දුක් නිවාගන්න තමයි හැම මොහොතක්ම, හැම සතයක්ම, හැම ශ්‍රමයක්ම වැය කරන්නේ. ඒ නිසා උඩින්ම උත්තරයක් දුන්නොත් නෑ. හොරන් යන්නේ සැප, පතන්නේ සැප, වැළඳගන්නේ සැප, අල්ලගන්නේ සැප, යන්න නොදී බදාගන්නේ සැප. ඒ න්‍යායානුකූලව තර්කානුකූලව එසේ වුවත් කවර හෝ හේතුවකට හෝ හේතුන් නිසා හිත දුක වැළඳ ගන්නවා. ඒ දුක් විඳිනවා කියන එක විතරක් නෙමෙයි, ඒ විඳින දුක වැළඳ ගන්නවා. ඒ විඳින දුක අල්ල ගන්න. ඒ ගැනම හිතනවා. ඒ නිසා තමයි ඔය කලාවිදි දුක රසයක් විදිහට විස්තර කරන්නේ. දුක රසය ඒක නව නලු රසවල එකක්. හොයාගෙන යන්නේ ආදරය, ප්‍රේමය. නවතින්න හදන්නේ ආදරය සා ප්‍රේමී. එනාට වැඩියෙන්ම විකිනෙන්නේ විරහව සහ වියෝග. චිත්‍රපට ගත්තත්, නාට්‍ය ගත්තත්, කෙටි කතා, නවකතා ගත්තත්, කවි ගත්තත්, ගීත ගත්තත්, ඒ වැඩිපුරම නිර්මාණය වෙලා තියෙන විරහව ගැන. සතුට ගැන, සාර්ථකත්වය ගැන, තෘප්තිය ගැන කතා කරනකොට ඒක අපිට ටිකක් ආගන්තුකයි වගේ. මේක වෙන්න බෑ. හැබැයි දුක ගැන කතා කරනකොට ඒක කපුටම වදිනවා. විරහව ගැන, වියෝව ගැන, ගීතයක් ගායන විට, කවියක් ගායන විට, කතන්දරයක් දෙබසක්, රූපයක් එකපාරටම සමීප බවක් දැනෙනවා. ඒක අපි ඇදිලා යන ගතියක් තියෙනවා. මේ ඇත්ත නෙමෙයි. මෙහෙමනේ වෙන්නේ. මටත් උනේ එහෙමනේ. දැන් දුක කියන්නේ වැඩිපුර අත්දකින දේ ජීවිතේ. වැඩිපුර හොයාගෙන යන දේ නෙමෙයි. හැබැයි වැඩි වශයෙන් අත්දකින්න ලැබෙන දේ. අපි හොයාගෙන යන්නේ සැපේ එක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් හැබැයි ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි ලැබුණොත් කල් ගිහිල්ලා දුකයි නොලැබුණොත් ඒවලෙම දුකයි ඊළඟට අපි අතර තියෙන හැඟීම් අතර බොහොම සියුම් හැඟීමක් තමයි ආත්මනුකම්පාව තමන් පිළිබඳව ඇති කරගන්න අනුකම්පාව අනේ අපොයි කියලා තමන්ටම කියාගන්න ගැතියි වැඩිපුර කාලයක් තියෙන්නේ දුකනේ සැප බොහෝම ඉක්මනට වාෂ්ප වෙලා යනවා දිය වෙලා යනවා හැබැයි මන්දි විදිහට රැඳෙන්නේ දුක සැප රැඳෙන්නේ නැහැ දුක රැඳෙනවා ඕ රඳව ගන්නවා මේ සංසාර ඇද වැඳ තියන්න මූලිකම හේතුවක් තමයි දුක වැළඳ ගැනීම දැනගෙන හෝ නොදැනගෙන හෝ ඒ ගැනම හිතන එක ප්‍රශ්න ගැනම හිතන එක නැති ප්‍රශ්නයක් නැති තැනක ප්‍රශ්නයක් දකින්න එක දුකක් නැති තැනක දුකක් හදාගන්න එක මවා ගන්න එක දැන් ඒකට කරන්න දෙයක් තියෙනවා දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න එක හිතට ඕනේ යමක් කරන්න පවතින්න ඉතින් පවතින්න පුළුවන් හොඳම ක්‍රමේ තමයි ප්‍රශ්නයක් අල්ලගන්න එක කොහොමද විසඳන්නේ මෙහෙම විසඳන්න පුළුවන් දාරේ විසඳන්න පුළුවන් සියලුම ප්‍රශ්න විසඳුනහම නෙමෙයි නිවන් දකින්න. දැන් සංසාරේ ඉවර වෙන්නේ මේ තියෙන සියලුම ප්‍රශ්න විසඳගත්තාම නෙමෙයි. ඒ අනිවාර්යයෙන්ම සිදු වෙන්නේ අනිත් පැත්තට. විසඳන්න ප්‍රශ්නයක් නැහැ කියන එක. ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි අවිද්‍යාව. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් කරගන්නේ දුකක් කරගන්නේ. එහෙමනම් සැපක් හොයාගෙන යන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් කරගන්නේ නැත්නම් විසඳුමක් අවශ්‍ය නැහැ. මේ සසරට විසඳුම නෙමෙයි නිවන. සංසාරේ කියන ප්‍රශ්නයට විසඳුම නෙමෙයි නිවන. ප්‍රශ්නයක් හදාගන්න හිත විසඳුමක් හොයාගන්න ඒ විසඳුම ආයේ ප්‍රශ්නයක් වෙනවා ඊළඟට ඒ ප්‍රශ්නෙට ආයේ විසඳුමක් හොයනවා දැන් බලන්න අද අපිට තියෙන ප්‍රශ්න අතීතයේ විසඳුම අතීතයේ තිබුණු ප්‍රශ්නවලට ගත්ත දුන්න විසඳුම තමයි අද ප්‍රශ්න විදිහට තියෙන්නේ සමහර පුද්ගලයෝ අපි අතීත ප්‍රශ්නෙකට විසඳුමක් විදිහට කිට්ටුණු මිතුරුණු පුත්කලය අද අපිට ප්‍රශ්නයක් මේ තමයි ස්වභාවය කිසිම දෙයක් විසඳුමක් විදිහට කිසිම විසඳුමක් විසඳුමක්සේ ඊයේ තදත් හෙටත් පවතින්නේ නැහැ කිසිම සැපක් සැපක්සේ සදාකාලිකව පවතින්නේ නැහැ එම නිසා සැප හොයාගෙන යන්නේ මෙතන දුකක් තියෙන නිසා මෙතන දුකක් තියෙනවා කියලා අපි හිතන නිසායි තව තැනකට සැප හොයාගෙන යන්නේ. දැන් මෙතන දුකක් නැත්නම් සැපක් හොයාගෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ඒක තමයි දහම දෙන මාර්ග උපදේශය. මෙතන දුකක් නැහැ. මේ ප්‍රශ්නයක් නොවේ. හිතෙනවා. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මතක් වෙනවා ප්‍රශ්නයක් නෙවෙයි. ඇහෙනවා ප්‍රශ්නයක් නෙවෙයි. මේ පුරුද්ද කඩන්න. ඒ හිතේ තියෙන අත්බැහිවීම දුක් රසයේ විඳින්න තියෙන අත්බැහිවීම හඳුනාගෙන අත්හරින්. ඒ අත්හරින තුරු සසරෙන් එළියට එන්න බෑ අපිට. ජන කතාවල දහම බොහෝම සරලව වියංගයෙන් කියනවා. ඒක ජන කතාවක තියෙනවනේ. අර ගම මහා කෙනෙක් මොල් ගහක් එල්ලලා වහලේ ඒක පද්දලා ඒක වේගෙන් පැද්දිලා එනකොට ඒකෙන් හයියෙන් ඇඟට වැදෙන විදිහට පිටට කුටිකාපු කතාව තමම්ම මොල් ගහ ඉල්ලලා ඒක පද්දලා ඈතක තල්ලු කළ උන්චිල්ලා වගේ ආපහු මොල් ගහ වේගෙන් එනකොට පිට අල්ලනවා. ඉතින් පිටට හයියෙන් මොල් ගස් පාරක් වදිනවා. කෑ ගහනවා. ගහනවෝ ත්‍යාය පද්දනාය මිනිස්සු දුවගෙනම මොකද බලන්නේ. එතකොට මේ තමම්ම ගොටි කන ඇටි දැක්කා. මේ ගමරාල මෙයාට ගහනවා. මේ කෑ ගහනවා ගහනවා ගොටි කනෝ බේරගන්න. ඉතින් මිනිස්සු එනකොට පේනවා. ඉතින් ගමරාල ගහනවා. ඒ අය ඇවිල්ලා බේරගෙන යනවා. මිනිස්සු අවවාද කරනවා. ආරච්චි ළඟට යන්න ඇති. ඉතින් මේ ගමරාලට දඬුවම් දෙන්න ඇති. කොහොම හරි ගමරාලට මේක නැවැත්තුවා. හැබැයි එදා මෙයාට හරි අඩුවක් දැන්. ලොකු අඩුවක්. කරන්න පුළුවන් හැම දෙයක්ම කරා ගමරාල අවුස්සලා ගන්න. හැබැයි ඉතින් ගමරාල මොන හේතුවකට හරි දත් මිටි කාගෙන හිටියායේ මොල් ගහරගෙන ගහන්න ගියේ නෑ. බැරිම තැන තමයි ගම මහ මේ මොල් ගහ එල්ලලා ඒකෙන් තමම්ම ගුටි කෑ. නෑ අඩුවක් වගේ. මදිකමක්. ඉතින් ජීවත් වෙනවා දැනෙන්නේ නෑ වගේ. රිදුන් නැත්තම්. ප්‍රශ්නයක් නැත්තම්. වේදනාවක් නැත්තම්. එතන මොකක් හරි අඩුවක්. සමහර අය කියන දෙයක් මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හොයාගන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද දන්නේ? හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කොහොමද දන්නේ? නෑ එහෙම තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මට හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න ඕනේ. කවදාවත් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නෑ. මේක ලෙඩක් නැති එක ලොකු ප්‍රශ්නයක් කරේ. දුක් විඳිනවා. තමයි ලෙඩේ තෙම්බිස්සාව නෙමෙයි ඊට එහා නිමෝනියා තියෙන කෙනෙක්වත් එහෙම මනසින් විඳින්නේ නැතුව ඇති. හැබැයි මෙයා විඳිනවා. තෙම්බිස්සාවක්වත් හැදෙන්නේ නැහැ කියලා. ඒ හැදෙන්නේ නැති වෙන්න හේතුවක් හදාගෙන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇති. අපි එච්චරටම මේ අපායට ඇදිලා යන පිරිසක්. දැන් අපායනේ ওই ගති තියෙන්නේ ගුටි ගන්න එක, ලෙඩ වෙන එක, ප්‍රශ්න, දුක්, කටුක වේදනා මේ ඔක්කොම අපායේ තියෙන දේවල්. එහෙනම් ධර්ම කියනවා මේ සතර අපාය තමයි කෘතඥ කෙනාගේ මහගෙදර. පුදුන් කෙනාගේ මහගෙදර තම හතර අපාය. මනුස්ස ලෝකෙ නෙමෙයි, දිව්‍ය ලෝක නෙමෙයි, බ්‍රහ්ම ලෝක නෙමෙයි, සුද්ධාවාස නෙමෙයි. හතර අපාය. මේ කොහෙ ගියත් ආපහු මහගෙදරට එනවා. පෘථග්ජන කෙනා. වෙන තැන් වල යන්න පුළුවන්. මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, සමහර බ්‍රහ්ම ලෝක වලට. හැබැයි මේ කොහෙ ගියත් මහගෙදර කියන හැඟීම තියෙනවා. සතර අපාය තමයි මහගෙදර. එහෙ යන්න ඕනේ. ඉතින් එහේ යන්න ඕනේ දේවල් කරනවා කොහේ හිටියත්. ඒ දුක, ඒ අපා දුක නැත්තම් ඒක අඩුවක් වගේ ප්‍රශ්නය. ඉතින් මට හිතෙන්නේ ඒ ඔය මහගෙදර කියන ආකර්ෂණය නිසායි අපි ඔය දුකට ඔච්චර ඇබ්බැහි වෙලා ඒ ගැනම හිත හිතෙන්නේ. භාවනා විදි සිතිවිලි එනවා එනවා එනවා. මේ එන සිතිවිල්ල අපි නැති කරන්න හදනවා, බේරෙන්න හදනවා. අහනවා කොහොමද මේ සිතිවිලි නැති කරන්නේ, නැතිව ඉන්නේ කොහොමද, ගණන් කරොත් හරියනවද, හයියෙන් හුස්ම ගත්තොත් හරියනවද, ධර්මිති කෑවොත් හරියනවද, එක එක උපක්‍රම අහනවා. හැබැයි ඕම ගිහිල්ලා මේ උපක්‍රම නිසා හරි කොහොම හරි සිතිවිල්ලක් සිතිවිලි නැත්තම් සිතිවිල්ලක් ආවෙම නැහැ භාවනාවේ. ඒක දිගට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මතක.
බය වෙනවා.
ඔව් බය වෙනවා. මේ මොකද එන්නේ? වාට පිස්සු හැදෙන්න එනවාද? දැන් පිස්සු හදාගන්න තමයි එච්චර මහන්සි වෙන්නේ. හැබැයි දැන් මේ මහන්සි වෙච්චදී මේ මහන්සි වීම නිසා හරි වෙන හේතුවක් නිසා හරි වෙනකොට ඒක පිළිගන්න ලෑස්ති නේ. අපි ඒක ධ්‍යාන බලන්නේ ප්‍රශ්නයක් වගේ. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තිබුණා සිතිවිලිනේ ඒක.
සිතිවිලි මම දැන් මෙතන මේ වර්තමාන මොහොතේ මම ඉන්නවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ සිතිවිලි අඳුරා ගැනීම නේ. හරි. එන සිතිවිලි කියන්නේ මේක ද්වේෂස් සහගතද, මේක සහනදායකද? ඒ වගේම මට දැනගන්න ඕනේ අපිට ප්‍රයෝජන කියපු දැන් පොඩ්ඩක් ඉස්සෙල්ලා කිව්වේ මේ සිතුවිලි නතර වෙලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අත්දැකීමක් ඒ අවස්ථාව වර්තමානයේ අපි ඉන්න අවස්ථාවද කියන්නේ මම අහලා කියනවා මොකක් වෙලාවට අපි වයසට යනකොට අපි මොකක් වෙලාවට අපි භවනා කරද්දී අතීත අත්දැකීම් තමයි මොකක් වෙලාවට සිද්ධ වෙන්නේ. සමකාලීන දින මොකක් වෙලාවට අනාගත සැරසු මේ වගේ අවස්ථාවකදී මොකක්ද වර්තමාන තත්ත්වයේ දෙකලා අපි මේ මොහොතේ ඉන්නවද කියලා එක දැනගන්න ඕනේ. ඒකද
මේ මොහොත කියලා දෙයක් නැහැ. මෙන්න මේ මොහොත කියලා පෙන්වන්න දෙයක් ඇඟිල්ල දික් කරලා පෙන්වන්න දෙයක් නැහැ. ඒක වචනයක් විතරයි මේ මොහොත කියන්නේ. ඒ නිසා ඒ ධර්මයේ වර්තමානයේ කියන්න වචනයක් නැහැ. හරි වචනයක් නැහැ වර්තමාන කියන්නේ. අතීතයේ තියෙනවා අතීත කියන වචනේ තියෙනවා, අහෝසි කියන වචනේ තියෙනවා, අනාගත කියන වචනේ කුත් නැහැ. හැබැයි මේ වර්තමාන කියන එක සිංහලෙන් හදාගත්ත වචනයක්. ඒ අර්ථය දෙන ඔය මේ මොහොත කියන අර්ථය දෙන වචනයක් පාළිය නෑ. පච්චුප්පන්න කියලා වචනයක් තියෙනවා. පච්චුප්පන්න. පච්චුප්පන්න කියලා අපි ඒක වර්තමාන කියලා පරිවර්තනය කරගන්න. හැබැයි පච්චුප්පන්න කියන එකෙන් කාලය පිළිබඳ කිසිම අදහසක් දෙන්නේ නෑ ඒ වචනේ. පච්චුප්පන්න උප්පන්න කියන්නේ උපදිනවා. හට ගන්නවා කියන එකනේ. ඒතර ප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන එක. හට ගන්න ප්‍රත්‍යයන්ගෙන් හේතුන්ගෙන් හටගත්. එච්චරයි.
ඒකෙන් දුකක් තියෙනවා නම් සැපක්. එතකොට හැම එකටම දුතාවයක් තියෙනවා. එතකොට මේ දෙක අතර මැදි අවස්ථාවක්ද?
මේ දෙකම නැති අවස්ථාවක්. අතරමැද නෙමෙයි. දුකෙන් සහ සැපෙන් දෙකෙන්ම නිදහස් වෙන අවස්ථාවක්. ඔව්. නැරෙ. ඔබතුමා මේ ඒ ප්‍රශ්නයේ මුල් කොටසේ මතු කළ වැදගත් කාරණයක් මේ සිටිවිලි හඳුනා ගැනීම. මේක හරි වැදගත්. මේ සිටිවිලි නැති කිරීම, මර්ධනය කිරීම, ඉන්න නොදී හිර කරගෙන සිටීමට වඩා එනේන සිටිවිලි හඳුනා ගන්න. මේ සිටිවිලි ආමයා තරහ ගැන කතා කරනවා. මේ සිටිවිල්ල පාළුව ගැන කතා කරනවා. ඒකට ඊළඟ සිටිවිල්ල මොකක්ද මොනවා ගැනද කියන්නේ කියලා අපි බලාගෙන ඉන්න තියා ඇවිල්ලා ආශාවක් ගැන කතා කරනවා. ඉතින් මේක හඳුනා ගන්න. මේ එක එක්කෙනා ඇවිල්ලා කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න. ඒවට කියන්නේ ඊට දෙන්න. ඒ හඳුනා ගැනීම තුලද එයාට තමන්ට ඕන දේ කියාගන්න දුන්නාම ඊට පස්සේ කෑ ගහන්නේ නැහැ. ආය උද්ඝෝෂණ කරන්නේ නැහැ. තර්ජන වර්ජන ගර්ජන කරන්නේ නැහැ. කියන්න ඕන එක කියන්න දුන්නාම. ඒ කියන්න තියෙන දේ කියන්න නොදීම නිසා තමයි සියලුම උද්ඝෝෂණ ඇති වෙන්නේ. බාහිර උද්ඝෝෂණයි අභ්‍යන්තර උද්ඝෝෂණයි. නැහැ පේනේ සිතිවිල්ල තිකේන ඔයාට ඕන දේ කියන්න. ඔයා මොකටද කියන්නේ? මොනවාරි කියන්න දෙයක් තියෙනවා නම් කියන ඉතින් අපි අඳර ගන්නවා මේ තරහ ගැන කතා කරන්නේ. මේ මානෙ ගැන මොනවාරි ඉතින් සතුට ගැන තීක අඳුර ගන්න. එච්චරයි ඒක. එච්චරයි න්යායට අපි මොනවත් ඔයා හරි වහ වැරදි ඔයා ওই දේ ගැන නෙමෙයි වෙන එකක් ගැන කතා කරන්නේ. ඒකේ නෑ අපි කාන් දුන්න එච්චරයි. අපි කිසිම නෑ ප්‍රතික්‍රියාවක්. දෙම කියන්න තියෙන ටික කියන්න දෙනකොට එනේන සිතිවිල්ලට තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ සිතිවිලි එන්නේ Tamanට ඕන එක කියන්න දෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන. මොකද එහෙම තමයි අනාදිමත් කාලයක් තිස්සේ සිතුණු රටාව කියන්න දෙන්නේ නැහැ. එන්නේ මුල් රටාවට අපි කියන්න දෙනවා. අහගෙන ඉන්නවා. තවත් අහගෙන ඉන්නවා. දැන් මෙතනදී තමයි සිතිවිලි කියන්න පටන් ගන්නෙ. කියන්න දෙයක් නැහැ කියලා. හරි අපි අහන්න ලෑස්ති නැත්නම් කියන්න දුන්නේ නැත්නම් මහා කතන්දරයක් කියන්න තියෙනවා. හැබැයි අහුන් කන් දෙන්න පටන් ගත්තාම කියන්න ඉඩ දුන්නාම සම්පූර්ණ නිදහස දුන්නාම මේ මහා කතන්දර නැහැ. වචනයක් දෙකක් කියනවා ඊට පස්සේ කියන්න දෙයක් නැහැ. යනවා. ලැජ්ජාවටපත් වෙලා යනවා. අපි සිතිවිලි ලැජ්ජාවටපත් කරන්නේ නැහැ. ඒගොල්ලෝම ලැජ්ජාවටපත් වෙලා යනවා. මොකද ආවේ මහා උද්ඝෝෂණයක් කරන්න. ඒ උද්ඝෝෂණේ ඉඩක් නැහැ. උද්ඝෝෂණයක් අවශ්‍යයක් නැහැ. කියන්න දෙයක් නැහැ. එනේ සිතිවිල්ලෙන් ආද මොකද්ද කියන්නේ තියෙන්නේ? ඕන එකක් කියන්නේ. ඕනෙම දෙයක් ගැන වාට තරහ ගැන කතා කරන්න ඕන නම් තරහ ගැන කතා කරන්න. මං ආගෙන ඉන්නවා. හැබැයි මම නෙමේ තරහ. මම නෙමේ තරහ. මං ආගෙන ඉන්නවා විතරයි. මේක ඔයාගේ තරහක්. ඔයාගේ කතා කරන්නේ ඔයාගේ තරහක් ගැන. ඒක මම මගේ තරහක් කරගන්නේ නැහැ. ඒතර තමන්ගේ තරහක් කරගන්නේ නැතුව මේ සිටිවිල්ල තරහ ගැන කරන කතාවට අහුම්කම් දෙන්නේ. ඒ තමයි විපස්සනා කියන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත තිලකුණු තිලක්කන මේ ලක්කන තුන බැලීම විපස්සනා කියන්නේ. මේ ඒක ක්‍රමයක්. තමන්ගේ කරගන්න නැතුව සිටිවිල්ල හෝ සිටිවිල්ලේ පණිවිඩේ අහගෙන ඉන්නවා.
සිටිවිල්ලේ මුලත් ඒ ගැන බැලුවොත් ඒත් හරි අඳුනේ ඊට පස්සේ කල්ප කරන
සිතිවිලි
සිතිවිලි ඇයි මේ සිතිවිලි ඔරිජින් එකේ මත කවදද
බලන්න ඔව්
මුලික
ඔව්
අතීතයේ
ඔව් ඒක තමයි රසවත්ම දේ එහෙන් බලන්න පුළුවන් නම් ඒක තමයි යෝනිසෝ මානසිකාර කියන්නේ ප්‍රභවයේ බලන්නේ ප්‍රභවයේ මෙනෙහි කරන්නේ මේ සිතිවිල්ලත් එක්ක කොහෙටද යන්න පුළුවන් කොච්චර දුර රස පැදුවක් ගහන්න පුළුවන්ද කියන එක නෙමෙයි මේ සිතිවිල්ල කවදා කොතනදී මොන සිදුවීමකටද මං ඇති කරගත්තේ සම්මුතිය දවසේ කතා කරන්නේ මේ අද අපේ ඔළුවට වැටෙන සිතිවිල්ලක් කියන්නේ අතීතයේ දවසක අපි මේ විසික් කරපු දෙයක් උඩට ඒ කවද්ද විසික් කළේ කොහෙදිද මොන හේතුවකටද මොන සිදුවීමකින් මතක් කරන්නේ මේක කම්මැලි හිතෙන වැඩක් මොකද ඔය අලගිය තැන් වැලගිය තැන් මුලගිය තැන් වෙන එක ඒක ලේසි නෑ ඔය පතලෙන්ද තියෙන්නේ උත්සාහ කරන්න ඕනේ හැබැයි හරි රසවත් එහෙම හොයන්න යන්න පුළුවන් එහෙම හොයන්න යන්න පුළුවන් නම් බොහෝ විට ඒ සිතිවිල්ල ආයෙන්නේ නෑ සිතිවිලි එන්නේ නෑ ඊට පස්සේ මොකද ඒගොල්ලෝ බයයි ඒ මුල හොයනවට බයයි නැසා සිතිවිලි හැම එකම බලන්නේ මුල අමතක කරවන්න අපි
ඒක ප්‍රත්‍යලාවට මම මගේ අත්දැකීම කායානුපස්සනාවේ කියන්නේ අපිට වේදනාවක් එනකොට වේදනාව කොහොමද ඇති වෙන්නේ කියලා මම බලලා තියෙනවා ඉතලාවක් ඇති ඉතල නෙමෙයි ඉතල ඒක නෙමෙයි වේදනාවක් නෑ එනවා මේක
අතල් මනෝචිත්ත වගේන බලන්නේ හරි ඉන්ටරස් එකක් ඉන්නත් පුළුවන් එහෙනම් ආතිශ දෙයක් නෙපින් ඒක තමයි දුකයි මතකෙ පිටේ නොටියක් පාදේ එවනද මේ යාව තකන ඒක පලගන්න පුළුවන් ඒ අතීතය
ඔව්
අපි කතරාවට සිතිවිලි සංස්කරණයට යොමු වෙන හා නුදෙන්න ඒකයි ඒක තමයි අපි ඉද පරිසිමිති නඳුරා
ඒකෙන් තමයි සිතිවිලි වලට අපි පණ පොවන්නේ. එහෙම නැත්නම් සිතිවිලි ආජීවීතය. මැරිච්ච දෙයක් සිතිවිල්ලක් කියන්නේ. ඔය අපේ තව කතන්දරයක තියෙනවානේ මේ යාළුව හතර දෙනෙක් ගුරුවරයෙක් කැටි ඉගෙනගෙන ඒ ගුරුවරයාට වාද්‍ය දන්නේ ගුරුවරයෙක් ඉතින් එක එක්කෙනායි හතර දෙනාට ශිල්ප හතරක් ඉගෙනනවා. ඉතින් ශිල්ප හතර ඉගෙනගෙන ආපහු ගම් රට බලා එනවා. එනකොට මේ රෑ වුණාම දැන් කැලේ ඉතින් හතර දෙනා දැන් කැලේ ගහක් ඇට ඉන්නවා. මොනවාරි ව්‍යාගෙන පියාගෙන කාලා ඉන්නවා. ඉන්නකොට එතන දැක්ක හැට සැකිල්ලක් තියෙනවා. එහෙන් විසිරිච්ච හැට සැකිල්ල. එතකොට එතන හිටිය එක්කෙනෙක් ඉගෙනගත්ත ශිල්පයේ තමයි මේ ඒ ඇනටොමි එක. ඒ කියන්නේ කාය විච්ඡේදය. ඒ ඕනෑම ඇට කැබිලි ටිකක් හරියට එකට හදාගන්න පුළුවන් ඒකේ රූපය. ඉතින් ඒ හරියට ඔළුව තියෙන තැනට ඔළුව හොමම තියලා හැට සැකිල්ල හැදුවා. එයා දන්නේ එච්චරයි ඒක එයා හැදුවා. ඊළඟ යාළුව දැන් එයා ඉගෙනගත් එකක් තියෙනවා. දැන් එයාටත් ඕනේ ඒක පෙන්වන්න. මෙතන අත්දැක බලන්න, අනිත් පැයට පෙන්වන්න. එයා දන්නවා සම්පූර්ණ ඇට සැකිල්ලක් තියෙනවා නම් ඒකට ඒ හරියට ඕනේ විදිහට මාංශපේශි ටික දාන්න ඒකට. මන්ත්‍ර ශාස්ත්‍රයේදී මේ මාංශපේශි ටික දැම්මා. දැන් ඇට සැකිල්ල වැහිලා මස් තුමෙනෙක් කෙනා මේකට හරියට හැම දාන්න දන්නවා. දැන් තාම මොකද්ද කියන්න බෑ මේක. ඉතින් තුමෙනෙක් කෙනා තමන්ගේ ශිල්ප පෙන්වව දැක්කුවා. ඒක හැම දැක්කාම මේ කොටියෙක්. දැන් හතරෙනෙක් කෙනා ඉගෙනගෙන තියෙනවා පණ දෙන්න ඕනෑ මැරිච්ච කෙනෙක්ට. දැන් එයා ඒක ඇසුරන්ට එක ඕකනම් කරන්න එපා මේ කොටියෙක්. නේද ඕගොල්ලෝ විතරක් ඕගොල්ලෝ දන්න දේ දෙන්නවනේ මටත් ඕනේ දෙන්නන්න. එහෙනම් පොඩ්ඩක් ඉන්න අපි ගස්කොළට නැගිනකල් කියලා ඒ තුන් දෙනා ගහ උඩට නැග. දැන් මෙයා බොහොම ආඩම්බරයෙන් අර මන්ත්‍රිය මැදුවා. කොටියට පනාව පනාපු ගමන් මෙයාට පැනලා මෙයා කෑවා. අපිට තමන්ම පණ දීපු කොටියා ඒ සත්‍යයා තමන්වම කාලා දැම්මා. පණ දීපු කෙනාවම කෑවා. දැන් මේක තමයි වෙන්නේ. ওই සිටිවිලි මුලින් එන්නේ අර ඇට කැබලිටි වගේ වයි කිසි සැලැස්මක් සැකැස්මක් නැහැ. මේ මොකද්ද කියලාවත් හොයාගන්න බැහැ. ওই විසිරිච්ච දේවල් එන්නේ එන්නේ. ඉතින් අර අපි කරන්නේ ඉස්සෙල්ලා මේ ටික එහෙට මෙහෙට එක අනුපිළිවෙලකට ඕඩර් එකකට හදනවා. ඊට පස්සේ මේකට කතන්දරයක් විදිහට මේකට මස් දානවා. ඊළඟට ලස්සන හමක් පොරවනවා. ලොක්කම කළා අපි ඒකට ප්‍රාණ වායුවක් දෙනවා. එහෙම දුන්නාම ඒක ඊට පස්සේ අපිවම කාලා දානවා ඒ සිතිවි. දැන් ඒක සිතිවිල්ලක් නෙමෙයි මහා කතන්දරයක්, මහා ඇත්තක් යථාර්ථයක්. නැත් මුල්ම අවස්ථාවේ දකින්න පුළුවන් නම් ප්‍රශ්නයක්ම නැහැ. දෙවෙනි අවස්ථාවෙත් පුළුවන් නම් නවත්ත ගන්න ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි අවස්ථාවෙත් ඉඩක් තියෙනවා. හරි අණ දුන්නට පස්සේ නම් ලේසියෙන් බේරෙන්න බෑ. ඒ සිතිවිල්ල අපි පස්සෙම පන්නනවා 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 කොහේ ගිය නිදා ගන්න ගිය තීනේ මුලත් ඒ අපේම සිතිවිලි අපි පණ දීපු කතන්දර අපිව බය කරනවා අපිව තැති ගන්නවා. ඉතින් අපි කියනවා මහා සිතිවිලි හරි බලවත් හරි ප්‍රබලයි මට නිින්ද යන්නේ වැඩ කරන්න බැහැ.
අපි මේ දැනගෙන දැනගෙන තියෙන දේවල් වලින් අපි ජීවත් වෙනවා කියන්නේ හැම වෙලාවෙම සිතක් හදනවා කියන එක නේ. සිතක් හදනවා ඒක තමයි. සිතක් නෙමෙයි සිතක් නෙමෙයි හදාගෙන හදාගෙන එකයි ජීවත් වෙනවා. ඒක නැත්තම් මේ මැරෙලා. මේ වෙනක අපිට මේ සමාජයෝ බාධා කරගෙන ඉන්න පුත. සිතුවිලි කියනවා එන්නේ නැහැ. හැබැයි අර හුස්ම යාමත්තන් දැනෙනවා. ඒ කියන්නේ අපි හිතක් හදන හුස්ම දැනනවා කියන්නේ. ඒකින් තමයි අනික් කියව එන්නේ. එහෙමද වෙන්නේ සර්?
ඔය එතන ඒ සිතක් කියලා අපි දැන් වචනේ සිතක් කියන එක සිතීම කියලා ගත්තොත් සිතීමක් නැහැ. හැබැයි විඥානය කියලා ගත්තොත් විඥානයක් තියෙනවා. ඒ එතන සිතීමක් කල්පනා කිරීමක් නැහැ. හැබැයි දැනගැනීමක් තියෙන කෙනෙක් විඥානය තියෙනවා. ඒ දුකක් නැහැ. ඒකයි වැදගත් වෙන්නේ දුකක් නැහැ. නෑ කියන දැනීම තියෙනවනේ. එහෙම නැත්නම් දැන් නිින්ද ගත්තොත් ඒක වෙනස්. දැන් අපි නිදාගෙන ඉන්නවා කියලා දන්නේ නැහැ. සිහි නැති වුණාම සිහි නැහැ කියලා දන්නේ නැහැ. නිර්වින්දනයේ කළාම නිර්වින්දනයේ වෙලා කියලා දන්නේ නැහැ. කෝමහයකට ගියාම කෝමහයක ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒ තත්ත්වය එතනම් ඔය අපි භාවනාවෙන් එන්නේ ඒක වෙනම ස්වභාවයක්. ඒක ඇත්තටම නොයා යුතු තැනක්. මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. මොකුත් වෙන්නේත් නැහැ, වෙන්නේ නැති බව දන්නේත් නැහැ. හැබැයි මුකුත් වෙන්නේ නැහැ, වෙන්නේ නැති බව දන්නවා. ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, හිතෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ නැති බව දන්නවා. ඒ සිහිය තියෙනවා. ත්‍රී ඒ කාර්යය තමයි අපි යන්න ඕනේ. සිහිය කියන එක නැති වෙන්න බෑ. සිහිය ලක්ෂණයක් තමයි යමක් සිදුවෙනවා නම් සිදුවෙන බව වාර්තා කරනවා. සිදුවෙන්නේ නැත්නම් සිදුවෙන්නේ නැහැ කියන එක වාර්තා කරනවා. තියෙනවා නම් තියෙනවා, නැත්නම් නැහැ.
ඒ අවස්ථාවේ ඒ කිව්ව අවස්ථාවේ හිතුවේ එන්නේ නැහැ. පිටු සද්දයෙන්ම ඒක
දැනෙනවා. ඔව් ඒක තමයි අපි රැහන්නේ එලිමහනේ භාවනාවට ගත්ත කමඨානේ. හිතීමක්, කල්පනා කිරීමක්, රස්සියතු ගැසීමක් නැහැ. ඇහුණා, ඇහුණා කියලා ගන්නවා. එච්චරයි. ඒ ඇහිච්ච දේ අල්ලගෙන කොහෙවත් යන්නේ නැහැ, හිතන්නේ නැහැ. ඇහුණා, ඇහුණා. පෙනුණා, පෙනුණා. දැනුණා, දැනුණා. මතක් වුණා, මතක් වුණා. එච්චරයි. මනස විවේකයෙන්, මනස හිස් දැනීම තියෙනවා. සිතීමයි නැත්ද එතන. කල්පනා කිරීම නැහැ. දැනීම තියෙනවා. ඒ දැනීම තමයි අපි භාවනාවෙන් දියුණු කරගන්නේ. තව 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 දියුණු කරගන්න. එතකොට ඒ සිහිය තව දියුණු වෙනකොට ඔය නැහැ කියන එකේ ඇතුලේ තියෙනවා කියන එක තේන්න පටන් ගන්නවා. යමක් වෙනවා. දැන් ඒක අපිට පේන්නේ නැහැ. එච්චර සිහිය සියුම් නැහැ. දැන් බොහොම සියුම් දේවල්, රළු දේවල් ඔක්කොම නැවතිලා තියෙනවා. මම සියුම් මට්ටමින් එනවා. ඒ සියුම් මට්ටමින් වෙන දේවල් අපිට පේන්නේ නැහැ. තවත් අපි සිහිය දිනු කරාම නෑ. යමක් සිදු වෙනවා. හුස්ම එනවා. හුස්ම නැවතිලා නෑ. හැබැයි අපිට හුස්ම එන යන එක තේරෙන්නේ නැහැ දැන්. ඒ ඔබතුමා කියු කාරණය, ඒ අත්දැකීම හරි වටිනවා. ඇහෙනවා. හැබැයි සිතිවිල්ලක් නෑ. ඇහෙනව විතරයි. ඒ සිතිවිල්ලක් ඕනේ නෑනේ. හොඳට ඇහෙනවා. සිතිවිලි නැති වුණත් හොඳට ඇහෙනවා. ඇහෙනනේ හැම සද්දකම අපි සිතිවිලි ඇති කරගන්න ඕනේ පේන හැම රූපයකම සිතිවිලි ඇති කරගන්න ඕනේ. එහෙම තමයි අපි මනස කාර්ය බහුල කරගෙන තියෙන්නේ. ආතතිය ඇති කරගන්න එහෙම. හැබැයි එහෙම නැති වෙච්ච ගාමේ මනස පරිපූර්ණ වශයෙන්ම විවේකී. ඒ විවේකී මනස තමයි ප්‍රබුද්ධ මනසක් කියන්නේ. ඒක නිකන් කම්මැලි වෙලා ඔහි ඇල්මරුණු කුත් කරගන්න බැරි කුසීත තත්ත්වයක් නෙමෙයි. හරීම ක්‍රියා සීලී මනස, විවේකී මනස.
නින්දිය
තියෙන්නේ වෙන යමක් වෙනවා වෙන දෙයක් දන්නේ. ඔව් ඉතින් ඒක වෙනවද නැද්ද දන්නේ. වෙනවද කියලා දන්නේ නැහැ, නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒකත් විවේකයක්. දේව ඔක්කොම දැනගන්න කිව්වොත් අපිට විවේකයක් නැති වෙනවනේ. ඔව්. දැන් එහෙම නිින්දක් අපිට ඔච්චර ඕනේ වෙලා තියෙන්නේ මේ අපි මේ මොනවද මේ අතිකාල වැඩ කරන හිඳ මනසින් ඕවර් ටයිම් වැඩ කරන හිඳ. එහෙම ඕනේ නැහැ. දැන් භාවනාවෙන් මේ අනවශ්‍ය වැඩ ටික අතහැරියාම නිින්දෙදි ලැබෙන විවේකයට වැඩි විවේකයක් මේ භාවනාවෙන් ලැබෙනවා. ඒ වගේම දැන් නින්දෙදි එහෙම ඒ ගැඹුරු නින්දෙදි ඇති වෙන තත්ත්වය කිසි දෙයක් දැනෙන්නේ නැති ගතිය මානසික දියුණුවේ ප්‍රතිඵලයක් නෙවෙයිනේ. එහෙම හැරුණා කියලා එතන බොහොම දියුණු කෙනෙක් නෙමෙයිනේ හැරෙන්නේ. බොහොම මනසින් දියුණු වෙච්ච, ලෝභ දේශ මොහ අඩු වෙච්ච, නැති වෙච්ච කෙනෙක් නෙමෙයි හැරෙන්නේ. අපේ භාවනාවේ තත්ති වෙනස්, භාවනාවෙන් නිර්මාණය කරන අලුත් කෙනෙක්. හිතිය කෙනා නෙමෙයි. හැබැයි නින්දෙන් හැරෙන්නේ නිදාගත්ත කෙනා තමයි. සිහි මූර්ජා වෙලා ආයි සීයාවම අර පරණ කෙනාම තමයි. නිර්වින්දණයෙන් ආයි එළියට ගත්තාම ඉන්නේ පරණ කෙනා. කොමයිකින් එළියට આવොත් ඉන්නේ පරණ කෙනාමයි.
සර්
ඒක තමයි ඒ පැවැත්ම විසින් ඒක හදලා තියෙන්නේ. එහෙම ඒ ක්‍රම වේදේ තාක්ෂණයේ යාන්ත්‍රණයේ මෙකැනිසම් එක. එහෙම නැත්තම් තර්ජනයක්නේ ජීවිතේට. එහෙම හැරුණේම නැත්තම් කිසිම ශබ්දයකට හරි ලොකු ඇඟල වල ස්පර්ශයකට චලනයකට හැරෙන්නේ නැත්තම් මෙලාට අපි මැරිලා. ඒ නිසා නින්දෙදි ඔය පංච ඉන්ද්‍රියන් අඩපණ වෙනවා මිසක් නිරෝධ වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය නිරෝධයක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය නිරෝධයක් කොහොමත් වෙන්නේ නැහැ මැරෙනකල්. ඒවා ඒ පණිවිඩ අනේක පාලනය කරලා තියෙන සීමා කරලා. භාවනාවේදී ඒ தත්ත්වයට කියන්නේ භවංග. භාවනාවේ ඒ தත්ත්වයක් ගැන කතා කරන්නේ. භාවනාවේදී අපි යන්නේ ඊට වැඩි අවදිමත් තැනකට, නිදියාගත් තැනකට නෙමෙයි. ඒ භවංග හිත කියන එක ඔය බෞද්ධ සාහිත්‍යය කියන්නේ මේ සූත්‍රවල නෙමෙයි. බෞද්ධ සාහිත්‍යය කියන්නේ ඔය නින්දේදී තියෙන හිතට තමයි. මෙතන කාරියටම අපිට හොයාගන්න බෑනේ. එදේම් පොත්වල තියෙනවා. ඒක මේ සූත්‍රවල නැති වුණාට මේ සමහර පොත්වල එහෙම තියෙනවා. අපි පටිසන්ධිහිත තතම භවංගිත කියන්නේ. ඒ අර්ථයෙන් තමයි මේ භවංගිත පාවිච්චි කරන්නේ පටිසන්ධිය ලැබපු හිත. එතතේ ඒ පටිසන්ධිය ලැබුක කියන්නේ මුල්ම උප්පත්තිය පහළ වුණු හිතේ සීමා තියෙනවනේ. ඒකේ බුද්ධියේ සීමාව, චර්යාවේ සීමා, ආවේගවල. ඉතින් ඒක තමයි ඔය දිගටම තියෙනවා කියන්නේ. හැබැයි එහෙම ඒ හිත දිගටම තියෙනවා නෙමෙයි. හිතක් පහළ වෙනවා නැති වෙනවා. ඒක එහෙම දිගට තියෙන හිතක් නෑ. හැබැයි ඒ උප්පත්ති ගති කෙනෙක් ළඟ තියෙන්න පුළුවන් මැරෙනකල්. උත්පත්තියෙන් ගෙන ආපු ගති සත්‍ය ලක්ෂණ ස්වභාවයන් මැරෙනකල්ම තියෙන්න පුළුවන්. ඒතරේ උත්පත්තියෙන් ගෙන ආවා කිව්වම ඒක පෞගිය කාලයට සම්බන්ධයි. කොහෙන් හරි හින්ගෙන ආපු. හැබැයි මේ වෙනස් කරන්න පුළුවන්. නස් කරන්න බැරි චර්ත ලක්ෂණයක් නැහැ. හොඳ කෙනෙක් නරක වෙන්න පුළුවන්, නරක කෙනෙක් හොඳ වෙන්න පුළුවන්. නුගත් කෙනෙක් උගත් වෙන්න පුළුවන්, මෝඩ කෙනෙක් බුද්ධිමත් වෙන්න පුළුවන්, බුද්ධිමත් අය මෝඩ වැඩ කරන්න පුළුවන්. ඒ ජීවත් වෙන පරිසරය අනුව, ඇසුරු කරන අය අනුව, තමන් හිතන රටාව අනුව මේ උත්පත්ති ගති වෙනස් වෙනවා, වෙනස් කර ගන්නවා. දෙහි වෙනස් කරගන්න බැරි නම් මේ මොනවා කරලත් වැඩක් නැහැ.
ඉතින් මොකට ජීවයක් ගන්නේ ඉන්නවා
ඔව් වීරිය නැත්තම් අපි යාන්ත්‍රිකව තමයි වැඩ කරන්නේ. යාන්ත්‍රිකව වැඩ කරන්න වීරියක් අවශ්‍ය නැහැ. ලොකු වීරියක් ඕනේ නැහැ. ඒ නිසා යාන්ත්‍රිකව වැඩ කරන එක ලේසි. හරිම ලේසි. හැම එකක්ම යාන්ත්‍රික ස්වභාවයනේ හැම එකක්ම හරි පිළිවෙලට තියෙන්න ඕනේ. ඕනෑම යාන්ත්‍රික එකක ස්වභාවයෙන් දැන් වාහනයක් ගත්තාම ඒ හැම එකක්ම පිළිවෙලට තිබ්බොත් විතරනේ වාහනේ පණ ගැන්වෙන්නේ, ස්ටාර්ට් වෙන්නේ. මේ පෙට්‍රල් ටැංකියේ තියෙන්න ඕනේ, වතුර රේඩියටර එකේ තියෙන්න ඕනේ, බැටරිය තියෙන තැන තියෙන්න ඕනේ. ඊළඟට හරියටම පෙට්‍රල් විදින වෙලාවටම ස්පාක් වෙන්න ඕනේ, ගිනි පුපුරක් පුලිඟක් එන්න ඕනේ. ඒ තත්පරෙන් 10න් පම්බුවෙන් හරි 100න් පම්බුවෙන් හරි ඒක හරියට ওই ටික වෙන්න ඕනේ. ඒ අනුපිළිවෙලට වෙන්න ඕනේ. එහෙම නොත් විතරයි යාන්ත්‍රයක් වැඩ කරන්නේ. එහෙම නැත්නම් යාන්ත්‍රයට බෑ. වතුර රේඩියටර එකට පෙට්‍රල් දාලා, පෙට්‍රල් ටැංකියට වතුර දාලා එහෙම කරාම වාහනේ යන්නේ නැහැ. ඒ වාහනේට බෑ මේ රේඩියටරේ තියෙන පෙට්‍රල් ටික අරගෙන පෙට්‍රල් යන්න ඕනේ තැන්න දාලා එහෙම කරන්න බෑ. මේ යාන්ත්‍රික රටාවේ ඉන්නනම් වීරියක් ඕනේ නැහැ. හැම එකක්ම ඒ ඕඩර් එකට තියනවා නම් වීරියක් ඕනේ නැහැ. හරිම ලේසි යාන්ත්‍රිකව ඉන්නේ සංසාරේ යන්නේ යාන්ත්‍රිකව. ඒකනේ භව කියන වචනේ තේරුම. සිතාමතා යන වෙන දෙයකට නෙමෙයි භව කියන්නේ. ඔහේ වෙනවා කියන්නේ. ඔහේ වෙනවා භව. ඉතින් ඇස් දෙක වහගෙන වගේ යන්න පුළුවන් ගමනක් සංසාරේ කියන්නේ. ඇස් අරගෙන අපිට හොයලා බලලා කොහෙද මේ අදී තියන්නේ? එහෙම යන ගමනකට නෙවෙයි සසර කියන්නේ. ඇස් වහගෙන යන්න පුළුවන් ගමනක්. ඉතින් අපි ඒ අත්දැකීම නිසා තමයි සාමාන්‍ය ජීවිතෙත් මේ කැමැති එහෙම ඉන්න, එහෙම අයත් එක්ක වැඩ කරන්න. හැම එකක්ම නීට් එකට තියෙනවා නම් එහෙම කෙනෙක් එක්ක අපි හරිය කැමති වැඩ කරන්නේ. එයත් එක්ක වැඩ කරන එක හරි ලේසි. හැබැයි එහෙම නැතුව නීට් එකක් අපි හිතන නීට් එකක් නැහැ, ඒ ඕඩර් එකක් නැහැ. එහෙම නම් අපි ටික එපා වෙලා යනවා මේ මොකද? දමල ගහලා යන්න හිතනවා. හැබැයි අපි දමල ගහලා යන්නේ සංසාරෙට. ඒක කෙලියට නෙමෙයි. කොපමණ පුරුදු අපේ ළඟ තියනවද කියලා හොයාගන්න කිව්වනේ. ඒක හොයන්න ගියොත් පිස්සු හැදෙයි. කොච්චර පුරුදු පොඩක් අපි හදාගෙන තියාගෙන ඉන්නවද කියලා. ඒ ඔක්කොම නම් හොයාගන්න අපිට බෑ. අපි දන්නේ ඒක අනන්ත වූ පුරුදු, අනන්ත පුරුදු, අසංඛ්‍ය පුරුදු. ඒ වගේම මේ ඊට වැඩිය රසවත් දේ තමයි මේ අපේ දැන් මේ ප්‍රශ්නේ දෛනික ජීවිතයේ ගැනනේ. යාන්ත්‍රික තත්ත්වයෙන් අයින් වෙන්නේ මේ දෛනික ජීවිතයේ කොච්චර අපි යන්ත්‍ර පාවිච්චි කරනවාද කියන එක. යාන්ත්‍රික දේවල් රැවුල කපන්නේ, එතනින් පටන් ගත්තාම දත් මදින්න, වතුර උණු කරගන්න, කොච්චර යන්ත්‍ර තියෙනවද දන්නවද? හරියටම දන්නවද gedara කොච්චර යන්ත්‍ර තියෙනවද කියලා? යන්ත්‍ර කීයක්? ඒ කියන්නේ gedara ඉන්න අය ගැන නෙමෙයි යන්නේ, gedara කොච්චර යන්ත්‍ර තියෙනවද? machines. වෙලාව බලන්න. දුර තියෙන දේ අහන්න, දුර තියෙන දේ බලන්න, දුර ඉන්න අයත් එක්ක කතා කරන්න. දැන් ගණන් හදලා බලන්න. එකක් තියෙනවද? ඔව්. ඉතින් දැන් මේ ඔක්කොම හැදී මිනිස්සුන් සත්තු නෙමෙයි නේ. එක යන්ත්‍රයක්වත් සතෙක් හදලා නැහැ. මිනිස්සු හදලා තියෙනවා. ඒ හදලා තියෙන්නේ අපේ පහසුවට, මිනිස්සයාගේ පහසුවට කියලා තමයි ওই යන්ත්‍ර හදලා තියෙන්නේ. යන්ත්‍රයෙන් තොරව කරන්න ගියාම මහන්සි. අනිත් එක ලොකු කාලයක් යනවා. දැන් මේ ප්‍රශ්න දෙක, දැන් මේවා ප්‍රශ්න විදියට ගත්තා. මේ මොකද වෙලාව, කාලය මේ කරන් හා සමානයි කියලා. ඒසක් කාලය යනවා. කාලය ඉතිරි කරගන්න ඕනේ. අපිට කාලය නැහැ. ඒතට යන්ත්‍රයකින් මේ වැඩේ කරොත් කාලය ඉතිරි වෙනවා. ඊළඟට මහන්සි. අපි කරන්න ගියාම මහන්සිය. අපි යන්ත්‍රයකින් වැඩිව දියොත් මහන්සිය නැහැ. අපි හොදන්න ගියොත් මහන්සිය. දැන් මේ ප්‍රශ්න, මේවා ප්‍රශ්න විදියට අරගෙන මේ කාරණා දෙක තමයි යන්ත්‍ර හදන්න පටන් ගත්තේ. එකක් අපිට වෙලාව මදි ඔක්කොම කරගන්න. මදිව නෙමෙයි මේ වෙලාව ඉතිරි කරගන්න ඕනේ කියලා. ඊළඟට මේ හැම එකකට මහන්සි වෙන්න ඕනේ නැහැ. එහෙම කියලා දැන් ඒ අපි ඉස්ස යන්ත්‍ර හදන්න පටන් ගත්තා. දැන් ඒක ඉවරයක් නැහැ. ඔක ඉවර වෙන්නේ නැහැ යන්ත්‍ර හදන එකේ. එතන දැන් අපේ ගෙවල් යන්ත්‍ර වලින් පිරিলা. අපේ සාක්කුත් යන්ත්‍ර. කොයි ගියත් යන්ත්‍ර කීපයක් අපි එල්ලගෙන යන්නේ. දැන් අර ප්‍රශ්න දෙක විසඳිලාද? කාලේ ඉතිරි වෙලාද අපිට? මහන්සිය නැත්තද?
ගමනක් කියන්නේ යන්ත්‍රයක් පාවිච්චි කරලා ඊට පස්සේ හවසට ගිහින් පැය ගණන් ඇවිදිනවා.
ආ මේක තමයි. ඉතින් ඒ වෙනම ප්‍රශ්න ගොඩක් ඇති වෙලා. පුළුවන්. අමතක වෙන්න පුළුවන්. අමතක වෙන්න ලොකුක් හේතු තියෙනවා. සිහිය නැතිකම නෙමෙයි එකම හේතුව.
සිහියෙන් ඉතුරු දෙයක් එක
සිහියෙන්
එක දෙයක් නිකන් ඉතුරු අනිත් දේ.
ඔව්. සිහියයි මතකය අතර තියෙන සම්බන්ධයක් තමයි අපි සිහියෙන් හිටිය වෙලාවල් වල කරපු දේවල්, කියපු දේවල්, හිතපු දේවල් අපිට ආයෙ මතක් කරගන්න පුළුවන්. තාවප මතක් කරගන්න පහසුයි අපි සිහියෙන් හිටිය වෙලාවල් වල කරපු කීප දේවල්. අපි එක එක මෙල්ලිලා ඒකෙම මුළු කාලෙම හිටියොත් අනිත් එකක්වත් කරගන්න බැරි වෙනවා. දෙකයි සිහියයි අතර සම්බන්ධයක් නැහැ. දෙක එන්නේ අපි කෙලෙස් එක්ක අපි මොකකට හරි එකක් අල්ලගෙන ඒකකට ඇබ්බැහි වෙලා ඒකෙම ඉන්නවා. ඉතින් වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. එතකොට අනිත් ඔක්කොම අතපන වෙනවා. සිහියෙන් ඉන්නකොට සිහිය සමබර කරනවානේ අපි. ඒ ඕනම දෙයක් ඒ කරන්න ඕනේ ප්‍රමාණයට තමයි. සිහිය තමයි දන්නේ මාත්‍රාව, සීමාව. කනකොට වුණත් දැන් බඩ පිරෙනවා. දැන් ඇති. ඒක සිහියෙන් හිටියොත් තමයි දන්නේ. එක්කෝ අපි අඩුවෙන් කරනවා නැත්නම් වැඩියෙන් කරනවා. සිහිය නැත්තම්. ද්‍රව්‍යයන් කිරීම ගත්තත් සිහියෙන් ඉන්නව නම් දන්න සීමාව දැන් ඔය ඇති වියදම් කරා මේකට මිට වැඩි වියදම් කරන්න ඕනේ නැහැ. සිහියෙන් තියෙන් තොරව නම් අපි වියදම් කරන්නේ එක්ක ඕන දෙයට වියදම් කරන්නේ නැහැ. ඒ ඕන ප්‍රමාණයට වියදම් කරන්නේ නැහැ. ඒ නිසා අපි දෙයක් අඩු ආඩුවක් තමයි කරගන්නේ. එහෙම නැත්නම් ඕනවට වැඩි වියදම් කරනවා. ওই දෙකේ මොනවට වැඩි වියදම් කරපු වෙලාවලදී අවශ්‍ය ප්‍රමාණයට සල්ලි තියාගෙනත් වියදම් නොකරපු වෙලාවලදී බලන්න සිහියෙන් එන්නේ හිටියක්. එක්ක ලෝභකමත් එක්ක හිටියා, මසුරුකමත් එක්ක, එහෙම නැත්තම් ආසාවත් එක්ක හිටියා. කතාව වුණා කියන්න ඕන ටික මොකද්ද, නවත්තන්න ඕනේ කොතනද, නිස්සබ්ද වෙන්න ඕනේ කොතනද, ඒ ටික සිහිය කියලා දෙනවා අපිට. සිහිය හිටිය කියලා හැම වෙලේම නිස්සබ්දවම ඉන්න දෙන්නේ නැහැ සිහිය. ඒ වගේම හැම වෙලේම කීව කීව ඉන්න දෙන්නේ නැහැ. දැන් නිස්සබ්ද වෙන්න ඕන වෙලාවේ නිස්සබ්ද වෙන්න කියනවා, කතා කරන්න ඕන වෙලාවට කතා කරන්න කියනවා, දැන් නවත්තන්න කියනවා. හම්බ කරන එක ඒ වගේ. දැන් සිහියෙන් තොරව නම් ඉවරයක් නැහැ හම්බ කරන එක. ඔච්චරයි හම්බ කරනවා, හම්බ කරනවා, හම්බ කරනවා, තව මදි තමයි සිහිය. සිහියෙන් නම් රස්සාව කරන්නේ ආදායම් මාර්ගයේ එක්ක සම්බන්ධ වෙන්නේ සිහියෙන්. එයා කියනවා එයා ඇති. දැන් ඇති. අර සිහියෙන් හිටියා කියලා අර අඩපණ වීමක් වෙන්නේ නැහැ. වර්තමානයේ ඉන්නවා කියන්නේ මුකුත් නොකර ඔයේ ඉන්න එක නෙමෙයි, අකාර්යක්ෂම වෙන එක නෙමෙයි. කලීතුදී මේ මොහොතේ කරන්න ඕනේ මොකද්ද, කොහොමද ඒක කරන්න ඕනේ, කොයි ප්‍රමාණයටද, අන්න සිහි බුද්ධිය. එතන මේ දෙක එකට යන්නේ සිහි බුද්ධි සති සම්පජන්. ඒ සිහිය තමයි මේ නිරීක්ෂණය කරලා ඒවා ඒ අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරන්නේ. දැන් අපි කොහෙට හරි යනකොට මෙතන ඉඳලා දැන් කාමරයට යනවා කියන්නේ. එතකොට සිහිය නැත්තම් අපි යන වේගය සහ සිහිය තියෙනකොට යන වේගය අතර ලොකු වෙනසක් තියෙනවා. එකෝ අපි ඕනෑට වැඩි හෙමීට යන්නේ සිහිය නැත්තම්. එහෙම නැත්තම් අනවශ්‍ය වේගකින් දුවනවා. එතකොට යන්න ඕනේ වේගෙ කීයද කියන එක කලින් තීරණය කළා කියන්න බෑනේ. මං ඇවිදින්නේ මේ වේගෙ. කොහෙ හිටියත් කොයි වෙලාවෙ එහෙම කියන්න බෑ. ඒකේ තන හැටියට, අවශ්‍යතාවය හැටියට, වේලාව හැටියට වෙනස් වෙන්න ඕනේ. ඒ වර්තමානයේ තමයි මේ වේගෙ තීරණය වෙන්නේ. ඒ සිහියෙන් හිටියොත් තමයි දන්නේ මේ වේගෙන් ගියොත් ඇති. තවදයක් වේගෙන් යන්න ඕනේ. නෑ මෙච්චර වේගෙ වුණ නෑ. ඒක අඩු කරන්න ඕනේ. මේ සිහිය තමයි කියන්නේ වර්තමානයේ ඉන්නකොට. ඒ ජීවිතේ සම්බර කරනවා සිහියම, හැම එකක්ම සම්බර කරනවා. සිහිය තිබ්බොත්, සිහිය නැති වෙච්ච තැන තමයි අසමතුලිත ජීවිතයක් එන්නේ. ඒතර එක පැත්තකට විතරක් යන මොනවා හරි එක පැත්තකට. එක්ක කම්මැලි පැත්තටම යනවා. මුකුත් ඕනේ නෑ, ඕනේ නෑ, ඕනේ නෑ කියන අන්තයට යනවා. එහෙම නැත්තම් ඔක්කොම වුණේ කියන අන්තයකට යනවා. මුකුත් ඕනේ නෑ, මුකුත් ඕනේ නෑ කියන අන්තයට ගිහිල්ලා අන්තිමට ඩිප්‍රෙෂන් එකෙන් තමයි නවතින්නේ. ඔක්කොම වුණේ කියන අන්තයට ගිහිල්ලා අන්තිමට ස්ට්‍රෙස් හදාගෙන ඒ පැත්තෙන් නවතින.
කියන්නේ අතීත සිතුවිලි ටිකක් වෙන නැත්නම් අතීතයේ හිතපු දේවල් තමයි මේ අන්තය කියන්නේ. ඉතින් අපිට දැන් මේ මොකක්ද අලුත්ින් දැක් ඒකම හිතේ පොඩක් කරලා හිටියු කියන්නේ භාවනාවක් වගේ මේ විදිහට දොස් ප්‍රයත්න දේව මේ අන්තය කියන විදිහ ඔක්කොම මේ අලුත් සිතුවිලි ටිකෙන් දෙන්නේ. ඒකවලින් දැක් කරලා
අනිවාර්යෙන් පුළුවන්. ඒක තමයි එහෙම බවන් හිතක් කියලා එහෙම වෙනස් නොවෙන එකක් නැහැ කිව්වේ. එහෙම එකක් නැහැ. අපිට හිතලා වෙනස් කරන්න පුළුවන්. දැකලා වෙනස් කරන්න පුළුවන්. වීර්යයෙන් වෙනස් කරන්න පුළුවන්. අත්හැරලා වෙනස් කරන්න පුළුවන්. අලුතෙන් යමක් පැල කරලා වෙනස් කරන්න පුළුවන්. ආශ්‍රය කරන අය වෙනස් කළා අපිට පුළුවන් අපේ යන්ත්‍රය වෙනස් කරන්න. පරිසරය වෙනස් කළා පුළුවන්. ඉවසීමෙන් පුළුවන් වෙනස් කරන්න. ඒ වගේ වෙනස් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒක තමයි අපිට ලැබිලා තියෙන ලකුවම අවස්ථාව. ඔව්, මනුෂ්‍යත්වයේ තියෙන විශිෂ්ටතම කුසලතාවයේ තමයි අලුත් කෙනෙක් වෙන්න පුළුවන්කම. ඒක සතෙකුට නෑ. සතෙකුට අලුත් කෙනෙක් වෙන්න බෑ. ගහකට මේ අලුත් දෙයක්. ඒක අඹ නම් අඹම තමයි. එක්ක අඹ දෙනවා නැත්නම් අඹ දෙන්නේ නෑ. හැබැයි වෙන මොනවද දෙන්න බෑ අඹ ඒ ගහට. මේ මිනිස්සෙක් කියන එක නෑ. එහෙම නෑ. නිශ්චිත නෑ. ඉතින් අපි අපිව පුංචි අච්චුවකට දාගෙන මෙන්න මම මෙහෙමයි, මම ලබා උපන්තේමයි, මගේ අම්මත් මෙහෙමයි, තාත්තත් මෙහෙමයි, සීයාත් මෙහෙමයි, ආච්චිත් මෙහෙමයි, මගේ දරුවොත් මෙහෙමයි, මමත් ඒ නිසා මෙහෙම තමයි මැරෙන්නේ කියලා එහෙම ඒ අඳෝනාවෙන් අපි ඉන්නවා. ඒක හරිය අපරාධයක්. එහෙම එකක් නැහැ. එහත් මුතු පරම්පරාව වෙනුණත් මෙතෙක් කාලයක් එහෙම හිටියත් හිතේ ඉඳලා අපිට අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගමන පටන් ගන්න පුළුවන්. දැන් තරහක් ආවම පුරුද්දට වෙන්නේ මූණ කළු කරගෙන රවණ එකනේ. දැන් ඔන්න හිනා වෙන්න පුරුද්දක් හදාගන්න පුළුවන් තරහ එන එන පාර හිනා වෙන. උත්සාහ කළ බලන්න බැරිද කියලා. හිනා වෙන්නේ තරහෙන්. මේ ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රිය නෙමෙයි. හැබැයි තරහෙන්. තරහෙන් හිනා වෙන්නේ. හැබැයි හිනා වෙන්න පුළුවන් තරහ. ඒක පුරුදු වුණොත්. ඒ ශරීරයේ ස්වභාවික වේදනා නාසිකයක් ඇති වෙනවා අපි hina වෙනකොට. හොඳට නිකන් මදහසක් නෙමෙයි, හොඳට මේ කට ඇරලා සද්දෙන් hina වෙනකොට ඒක බොරු hinaවක් වුණත් ඒකෙන් මේ පේශි. ඔව්, මේ පේශි වැඩ කරනකොට hina වෙනකොට වැඩ කරන පේශි වලින් ඕ ඒක තමයි ස්වභාවික වේදනා නාශකය. එතකොට ඒ වේදනා නාශකය ඒ සතුට. එතකොට ඒකෙන් එන්නේ වේදනාව දැනෙන්නේ ඔළුව වැදුනහම. දැන් ඒ ට්‍රක් එකේ පාරවලුත් හරි නෑ වලවල්. ඉතින් හරි වේගෙන් යනවා. එතකොට පිටිපස්සේ දෙක කැබ්ස් වලනේ. ඒ කැබ් එකේ ඩබල් කැබ් එකක් නෙමෙයි සිංගල් කැබ් එකක් ඉස්සරහා ලොකු හාමුදුරුවෝ යනවා. අනිත් පොඩි හාමුදුරුවෝ ඔක්කොම පිටිපස්සේ බංකු දෙකක් වගේ දාලා අරහට වාඩි වෙලා යන්නේ. ඉතින් මේකේ වලකට වැටෙනහම උඩ විසික් වෙනවා. ඒ ඔළුවේ වදිනවා උඩ තියෙන වහලේ තාපිය. ගෙඩි ගැහෙනවා. ඒකට ත්‍රිදව ගත්තාම වේදනාව වැඩි. හැබැයි hina වෙන්න පටන් ගත්තාම ඒක දැනෙන්නේ. ඒ ස්වභාවික හෝමෝනෙමි වේදනා නාසිකයේ hina වෙනකොට ඇති වෙනවා. ඊළඟට ස්වේච්ඡා සේවේදී කියන්නේ අනුන් වෙනුවෙන් යමක් කරනකොටත් ඒ ස්වභාවය තමයි එන්නේ. තමන් වෙනුවෙන් නෙමෙයි ස්වේච්ඡා සේවේ. ඒ නිසා තමයි ක්‍රියා භාවනාව හරි වටින්නේ. ක්‍රියා භාවනාව. ඒ උපදින සතුට හරීම වෙනස්. මොනවත් ගන්න නෙමෙයි. මං වෙනුවෙන් නෙමෙයි. මගේ අය වෙනුවෙන් නෙමෙයි. මගේ නම ගහගන්න නෙමෙයි. ස්තුතියක් බලාගෙන නෙමෙයි. හුදේ තව කෙනෙක් දිහා හිතගෙන. ඊළඟට හොඳට මේ தත්ත්වය ඇති වෙන්නේ භාවනාව. ඉතින් අපි කතා කළේ මේ හැම එකක්ම අපි මේ ආරෝපණය වෙලා තමයි ඉන්නේ. කියන්නේ මෙහෙම වුණාම මෙහෙම වෙන්න ඕනේ. මේ වගේ වෙලාවක මෙහෙමයි හැසිරෙන්න ඕනේ කියලා අපි එහෙම මේ ඕඩර් එකක් හදාගෙන තියෙනවා. ඒක අපි හදාගෙන තියෙන්නේ අනිත්‍යයි බලලා ඒ අය කරන විදිහ බලලා ඉතින් ඒක ඇකි අර දැක පුරුද්ද ඊළඟට කළ පුරුද්ද අන්තිමට ඵල පුරුද්දක් වෙනවා ඒක පුරුද්දේ ඵලයක් වෙනවා හැබැයි අපිට ඒ අය මොනවා කරත් අපිට පුළුවන් අලුත් දෙයක් කරන්න අලුත් කෙනෙක් වෙන්න නම් අපි මේ මොහොතේ ඉන්න ඕනේ. දැන් මේ මොහොතේ අපි නැත්තම් තමයි අතීතේ ඇවිල්ල අතීතේ විසින් ගත්ත තීරණයක් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. අතීතේ තමයි ওই තීරණ අරන් තියෙන තරහවම් බනින්න. තරහාම රවන්න. තරහාම කතා නොකර ඉන්න. ගස්සන්න. මොනවා හරි අතීතයේ ගත තීරණනේ. එතකොට දැන් එහෙම සිදුවීමක් වෙනකොට අපි එතන නැහැ. අපි සිහින් නෙමෙයිනේ. ඒ සිහින් නොවෙතින නිසා අපි එතන නැති නිසා එතන හිස් වෙනවා. එතකොට මේ මූලාසනයට එනවා අතීතය. ඇවිල්ලා යා කියනවා මේක කරන්න. ඉතින් අපි කරන්නේ එකම දේ තමයි අපි හැමදාම කරන්නේ. එනකොට මෙතන ඉන්න. මෙතන ඉන්නකොට මේ தත්ත්වය ඔන්න තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගත්තාම අලුතෙන් හිතන්නේ. මොකන්ද වඩාත් සුදුසුම දේ කරන්නේ? නිස්සබ්ද වෙන්න එකද, කතා කරන එකද, ප්‍රශ්නයක් අහන එකද? මොකද්ද කරන්න තියෙන හොඳම දේ? ඒක ඒ වෙලාවේ තීරණය ගන්න ඕනේ. කලින් ගත්ත තීරණාත්මක කිරීම නෙමෙයි හැම මොහොතක්ම තීරණාත්මකයි. ඉතින් ඒකට අපි කැමති නෑ. මේක හරි බරක් නෑ හැම මොහොතකම තීරණයක් ගන්න වෙනවා කියන්නේ ලොකු වගකීමක්. අපි කැමති නෑ තීරණ ගන්න. අපි කැමති අනුන් ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි හැම එකම කියනවා කියන්නේ මම මොකද කරන්න ඕනේ. ඒක ලේසි. අපි කොච්චර කිව්වත් මේ මං කරන්නේ මට ඕන දේ කියලා ඇත්ත මොකද්ද අපි කැමති නෑ අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපි තීරණය කරගන්න. මොකද ඒක ඒ වගකීම අපේ අතර ගත්තොත් හැම මොහොතකම අපිට සිහියෙන් ඉන්න වෙනවා. හැම මොහොතකම මේ සිදුවෙන දේ අධ්‍යයනය කරන්න වෙනවා. තීරණයක් ගන්න වෙනවා. ඊට වැඩි හරි ලේසි එතකොට අපිට රස්ති අදු ගහන්න බෑ. මේ හරි ලේසි. තව කෙනෙකුට ඒ වගකීම් බාර දෙන්න. කවයා කියන්නේ මම මොකද කරන්න ඕනේ. ඒ වැරදුනත් එයාට බයින්න පුළුවන්. හරි ගියොත් ඒක මොනවත් කියන්නේ නැහැ. වැරදුනත් බයින්න පුළුවන්. ඒ එහෙම ජීවත් වීමට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. මෙතන ඉන්න. ඉඳගෙන කියන්න තියෙන දේ කියන්නේ. කරන්න තියෙන දේ කරන්න. ආජන් චාන්ද්‍රෝ ගැන තියෙන කතන්දරය ජන බ්‍රහ්මන් සාන්ද්‍රෙන් ගුරුවරේ උන්වහන්සේ ඒ ආරණ්‍යයේ උන්වහන්සේ බොහොම ක්‍රියාශීලීව ජීවත් වුණු කාලේ හැන්දෑවට මේ ඒ කන්ද උඩට යන්න පුරුදු වෙලා හිටියත් හැමදෑම අලුත් ස්වාමිනාස් කෙනෙක් එක්ක කෙනෙක් ශිෂ්‍යෙක් එක්ක කන්ද උඩට යනවා ඒක දිර බහිනවා පේනවා මේ ගමන සක්මන් භාවනා විදියට ගිහිල්ලා නිශ්ශබ්දව ඉඳලා අපව නිශ්ශබ්දව එනවා. ඒක දැසම මේ විදේශීය ස්වාමීන් වහන්සේ නමක් එක්ක ගෝලෙක් එක්ක උඩට ගියා භාවනා ඉගෙන ගන්න ඉන්න. අජන්චා හඳුරු ගිහිල්ලා ඉතින් ඉර බහිනක දිහා බලන් ඉන්නකොට මේ හඳුරු තමයි හරි ලස්සනයි කිය. මේ ඉර බහිනක හරි ලස්සනයි. අජන්චා හඳුරු අපව ඇවිල්ලා එතන ඉන්න අනිත් හඳුරුට කිව්වා ආයෙනම් මෙයා මෛත් එක්ක එවන්න දෙපා කියලා. ආයි කවදාවත් එවන්න එපා. ඉතින් මේක ලොකු දඬුවමක්. ලොකු දඬුවමක් මේ හාමුදුරුවෝ මේ මහනුවනේ විදේශිකයෙක් ඇවිල්ලා එතන මේ අජාන්ත හාමුදුරුව කෙරෙහි බස්තියෙන් උන්වහන්සේ ඉගෙන ගන්න උන්වහන්සේ යන පාරේ යන්න. ඉතින් මේක බරපතල දඬුවමක්. ඉතින් අර හාමුදුරුවෝ පස්සේ කිව්වා එච්චර බරපතල දැනුමක් දෙන්න එපා. ඒ ඔය වචන දෙක තුන කිව්වට කියන. නිස්සබ්දව තමයි ඉන්න ඕනේ. හැබැයි මෙයා එහෙම කිව්වට ඒකට පොඩි දැනුමක් දෙන්න ඔහොම බරපතල මේ යාව ජීව දැනුමක් දෙන්න එපා. නිස්සබ්දතාවේ පොඩ්ඩක් ඇදුවට ඉතින් අජාන්සා ආන්ද්‍රය දෙන්නේ කියන නෑ. ඒ නිස්සබ්දතාවේ ඇදුවට නෙමෙයි මං ඒ එහෙම කිව්වේ. ඒ ඉර බහින එක ලස්සනයි කියලා මෙයා කියනකොට ඉර බහින එක දිහා බලාගෙන නෙමෙයි කතා කරේ. අහක වෙන කොහේ හරි බලාගෙන. එතන හිටියේ නෑ. එහෙනම් එතන නොහිටියා නම් කොහොමද කියන්නේ ඉර බහින එක ලස්සනයි කියලා? මේ මොහොත මග අරින්න එපා. එක තමා දහම දෙන උපදේශයේ කනෝ වෝමා උපච්චගා කන කියලකෙන් සනේ මොහොත මා කියන්නේ එපා කියන්නේ උපච්චකා එක ඉක්මවන්න එපා එක මග අරින්න එපා මේ මොහොත මග ඇරියොත් ආයි කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ මේ මොහොතේ කරන්න දෙයක් තිබුණා ඒක කරගන්නත් බැරි වෙනවා කියන්න දෙයක් තිබුණා කියා ගන්නත් බැරි වෙනවා ආහන්න දෙයක් තිබුණා අහගන්නත් බැරි වෙනවා දෙන්න යමක් තිබුණා දෙන්නත් බැරි වෙනවා ගන්න තිබුණා ගන්නත් බැරි වෙනවා ඉගෙන ගන්න යමක් තිබුණා ඉගෙන ගන්නත් බැරි වෙනවා ඒක ආයේ කවදාවත් ලැබෙන්නේ මේ මොහොතේ ඉන්නේ ආනාපාන සති තරම් සරල ප්‍රායෝගික තවත් අභ්‍යාසයක් නැහැ. කොයි විදියට හුස්ම තියෙනවා. තැනක් වෙලාවක් ඉරියව්වක් සිදුවීමක් බලපාන්නේ හුස්මට. හුස්මත් එක්ක ඉන්න කෙනා මේ මොහොතේ ඉන්නේ. ඒ අදිස්ථානය ඇති කරගන්න. අදිස්ථානයකින් තොරව මේ ගමන යන්න බැහැ. ඔය පුළුවන් වුණොත් යනවා. වෙලාව තිබ්බොත් කරනවා. වෙලාව හම්බෙන්නෙත් නැහැ. පුළුවන් වෙන්නෙත් නැහැ. පුළුවන් කියන අදිස්ථානය ඇති කරගන්න. ඊට ලැබෙන වෙලාවෙදී මේ ඊට ලබාගෙන මේ ගමන යනවා කියන අදිස්ථානය. මක් නිසාද අපට දෙවෙනි අවස්ථාවක් නොලැබෙන නිසා සෙකන්ඩ් චාන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ. මේ වරම විතරයි. වරම් දෙකක් නැහැ. ඒ අදිස්ථානයේ හිතේ පතුලින්ම ඇති කරගෙන අපි මේ සාකච්ඡාව අවසන් කරමු. මේ අත්දැකින ශාන්ත සාමකාමී සැහැල්ලු සිහි කල්පනාව නින්දට යනතුරු පවත්වාගෙන යන්න පුංචි වීර්යයක් කරමු. ඒ උදව්වේ විවේකී නින්දකට කලබල නැති සෑහළු නින්දකට එමින්ම අලුයම පිපෙන මලක්සේ අවදි වෙන්නට සුවසේ නිදාගෙන සුවසේ පිපිදෙන්න. තෙරුවන්.